අවකාශයේ පාසල
ගමින් නගරයෙන් දූපුතුන්ට දැනුමාරන් ගෙදරට එන
රුහුණු ගුරු ගෙදර
අයිබුවන් ආදරණීය දුවේ පුතේ, පුංචි කතාවක් කියන්නම්. හොඳට අහගන්න. බොහෝ කලකට පෙර කුඩා පිරිමි ළමයෙක් ගංගාවක් හරහා ඉදිකරන ලද පාලමක් උඩ බලාගෙන හිටියා. පාලම යටින් ගලා යන ජලය දෙස හොඳට බැලුවා. ගස්, අතු කැබිලි, දරකෝටු, වෙනත් සුම්බුන් වේගයෙන් පහළට ඇදී ගියා. ටිකකින් නැවතත් ගංගා ජලය නිහඬ වුණා, පවිත්‍ර වුණා, ශාන්ත ලෙස ගලාගෙන ගියා. ටික වෙලාවකින් ජලතලාව මහා සැඬ පහරක් ලෙස ප්‍රචණ්ඩ වෙලා වේගයෙන් ගලාගෙන ගියා. පාලම යටින් ගලා ගිය ජලය තුලින් ශ්‍රේෂ්ඨ සංසිද්ධියක් දරුව සොයාගත්තා. ඒ තමයි ඉතා ඉක්මනින් මද වේගෙන් හෝ ශාන්ත ලෙස ජීවිතයේ සියලු සිදුවීම් පාලම යටින් ගලා යන ජලයෙන් ඉවත්ව යන බව. සියලු සිදුවීම් කාලයත් සමග නිමා වී අලුත් සිදුවීම් මතුවෙන්න පටන් ගන්නවා. ජීවිතය යනු පාලම යටින් ගලා යන නදියට හා සමාන බව අවබෝධ කරගත්තා. ඉන්පසු ජීවිතයට මුහුණ දුන්නේ මහත් ආත්ම විශ්වාසයෙන්. වරදක් අතපසුවීමක් සිදුව පසු ඒ ගැන කිසි දිනක කම්පා නොවී තම අතපසුවීම් ජයග්‍රහණය සඳහාම පාදක කරගත්තා. ඔහු තේරුම් ගත්තා ජීවිතයත් ගලන ගඟක් වගේ. අද මගේ පාඩමත් ජලය හා සම්බන්ධවයි. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඔබ වෙත ගෙන එන රුහුණු ගුරු ගෙදර අවකාශයේ පාසල තුලින් අද මා කතා කරන්නේ 11 ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍ය පෙළ පොතෙහි එන දියවර සිරිසර පාඩම. මේ පාඩම ඔබේ පෙළ පොතට එක් කර තිබෙන්නේ ගුවන්විදුලි වැඩසටහනක් ලෙස. මේ පාඩමින් ඔබ තුල සංවර්ධනය කිරීමට විෂය නිර්දේශයේ බලාපොරොත්තු වන්නේ නිවේදනය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රවණ හා කථන කුසලතා ඵලදායී ලෙස යොදා ගනී යන්න. සන්නිවේදනය ඉතා වැදගත්. මිනිසාට තියෙන සන්නිවේදනමේ සත්වේ. අතීතයේ සිටම විවිධ සන්නිවේදන ක්‍රම භාවිතා කළා. මෑත කාලයේ ගුවන් විදුලිය, රූපවාහිනිය, අන්තර්ජාලය ලෙස අදේ විකාශනය වෙලා. ඉතින් මෙම පාඩම ගුවන් විදුලි වැඩසටහනක් ආකාරයෙන් සකස් වී තිබුණත් අද අපි කතා කරන්නේ මේ පිළිබඳව සාවධානම සවන් දී තොරතුරු රැස් කරයි කියන නිපුණතා මට්ටම සංවර්ධනය කිරීම සඳහා. ඒ වගේම මෙම පාඩම අධ්‍යයනය කිරීමෙන් ඔබ තුළින් ප්‍රදර්ශනය විය යුතු ඉගුණුම් පල රාශියක් බලාපොරොත්තු වෙනවා. විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් වලට සාවධානව සවන් දී ප්‍රතිචාර දැක්වීම, විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් වලට සාවධානව සවන් දී වැදගත් කරුණු විස්තර කිරීම, විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් වලට සවන් දී රැස් කරගත් තොරතුරු ඉදිරිපත් කිරීම. මේ පාඩම විශේෂයි. ගුවන් විදුලි වැඩසටහනක් ලෙස පෙළ පොතට එක් කර තියෙන මේ පාඩම අද මා කතා කරන්නේ ගුවන් විදුලියෙන්. ඒ නිසා විද්‍යුත් මාධ්‍ය වැඩසටහනක සවන් දිය යුත්තේ කෙසේද කියන එක අපි මුලින්ම බලමු. සංයමයෙන් සවන් දෙන්න ඕනේ, අවධානයෙන් සහ අවබෝධයෙන්. මෙන්න මේ තුන ඇතුළත්ව තමයි අපි හොඳින් පාඩමට සවන් දීම සිදු කරන්න ඕන. මොකද සංයමයෙන්, අවධානයෙන්, අවබෝධයෙන්. ඒ වගේම විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් වලට සවන් දීම ඉතාම වැදගත්. ඇයි වැදගත් වෙන්නේ? සවන් දීමේ කුසලතාව වර්ධනය වෙනවා. ඒ වගේම භාෂා දැනුම දියුණු කරගන්න පුළුවන්. කාලීන වැදගත් තොරතුරු අධ්‍යයනයට අවස්ථාව ලැබෙනවා. ඓතිහාසික, සංස්කෘතික වටිනාකමක් ඇති දැනුම වර්ධනය කරගන්න පුළුවන්. විද්‍යාත්මක තොරතුරු පිළිබඳ දැනුම වර්ධනය වීම, ඒ වගේම පුළුල් ජීවිත අවබෝධයක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලගේ පෙළපොතට මේ පාඩම එක් වෙන්නේ මාර්තු 22 ලෝක ජල දිනය නිමිති කරගෙන පරිසර සිරිසර ගුවන් කාලය දියවර සිරිසර යනුවෙන් වෙන්කර ඇති බව නිවේදක මහත පවසනවා. එම සාකච්ඡාමේ ගුවන් ඉදිරි වැඩසටහනට සහභාගී වූ ආරාධිත විද්වතුන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් පරිසරවේදී කුමාර ලියනගම මහතා. අනෙක් කෙනා තමයි පරිසර නිලධාරී ජගත් කුමාර මහතා. ශ්‍රාවකයාට තේරුම් ගත හැකිවන පරිදි නිවේදක මහතා ඉතාමත් පැහැදිලිව ප්‍රශ්න ඉදිරිපත් කරමින් සාකච්ඡාව ගෙන යනවා. ඉතින් අපි මේ සාකච්ඡාවේ වැදගත් කරුණු සංක්ෂිප්තව පෙළ ගස්සලා ගනිමු. දුවේ පුතේ, මෙම පාඩමින් ලබා ගන්නා තොරතුරු ඇසුලෙන් ජලය පිළිබඳ අපිට අහන හොඳ රචනාවකට කරුණු ගොනු කරගන්න පුළුවන්. ඒ නිසා අපි මුලින්ම බලමු පෘථිවිය තුල ජලය පවතින ආකාරය. සෞරග්‍රහ මණ්ඩලයේ ඉතාමත් අලංකාර ග්‍රහලෝකයේ වශයෙන් පෙනෙන්නේ නිල් ග්‍රහය. පෘථිවි ග්‍රහලෝකයට මේ අලංකාරය ලැබිලා තියෙන්නේ එහි පුෂ්ඨයෙන් වැඩි කොටසක් ජලයෙන් වැසී ඇති නිසා. විශේෂයෙන්ම පෘථිවියේ ජීවයේ සම්භවයට හේතු ප්‍රධාන සාධක වලින් එකක් ජලය. ඒ වගේම පෘථිවිය වටා ඇති සාගරවල අතිවිශාල ජලකඳක් ඇති අතර ප්‍රධාන විල් සහ ගංගාවල අතිමහත් ජලස්කන්ධයක් තියෙනවා. ඉහත ආකාරයට පෘථිවිය නිල් ග්‍රහයා ලෙස දිස්වෙන්නේ මහා ජලකඳක් එහි තිබෙන නිසා නම් ඔබට හිතනවා ඇති මනුෂ්‍ය වර්ගයාට කිසි දිනක ජලහිඟයක් ඇති නොවේ යයි. එහෙම නැහැ. ඉදිරි දශක කිහිපය තුළ පිරිසිදු ජලය දුර්ලභ දෙයක් වන බව සාක්ෂි ඉදිරිපත් වෙමින් තියෙනවා. අද වෙන විට මුළු ලෝකෙම පිළිගෙන තියෙනවා ජලය යනු නිරායාසයෙන් ලැබෙන අසීමිත සම්පතක් නොව ආයාසයෙන් ලැබෙන සීමිත සම්පතක් කියලා. ඊළඟට ජීවයේ පැවැත්මට ජලයේ අවශ්‍යතාවය කොහොමද කියලා අපි බලමු. සියලුම ජීවී පද්ධතිවල පැවැත්ම සඳහා ජලය අත්‍යවශ්‍යයි. මිනිස් සිරුර තුළ 60%, 80% දක්වා ජලය ප්‍රමාණයක් තියෙනවා. මිනිස් සිරුර ගත්තහම කේටේ 90%, මෞකිරිවල 95%, මුත්‍රාවල 95% ජලය තියෙනවා. අනෙක් භෞමික පුෂ්ඨවාසීන් තුළ 65%, මත්ස්‍යයන් තුළ 80%, ඇල්ගී වැනි වෙනත් ජලජ ශාක, ඕලු, නෙළුම්, මානෙල්, කෙකටිය, දියහබරල, හයිඩ්‍රිල්ලා වගේ ඒවයි 95%. භෞමික ශාකවල 50%, 75% දක්වා ජලය තිබෙනවා. ඔබ අහලා ඇති සෝබා දහමේ වතුර කලය, මේ විරුදාවලියගත් ශාකය බයෝබැඩ් ශාකය ජලය ලීටර 100,000ක් තැම්පත් කරගන්නවා. අපේ ලංකාවේ උතුරු ප්‍රදේශයේත් මේ ශාකය තියෙනවා. ඉතින් දැන් ඔබට පැහැදිලි ඇති සජීවී පද්ධති වලට ජලය අත්‍යවශ්‍ය කොතරම්ද කියන එක. ජලයේ වටිනාකම් පිළිබඳ අතීත ජනයා මේ පිළිබඳ වටහාගෙන සිටියද කියන එක අපි ඊළඟට සොයා බලමු. ඔව්, අතීත මිනිසා ජලය දේවත්වයෙන් සැලකුවා. එදා ජලයට ආරක්ෂා වුණේ ජලය අපිරිසිදු නොකරේ ජලය පිළිබඳ ඔවුන් තුළ තිබූ භක්තිය හා ගෞරවය. ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ජලයට අපද්‍රව්‍ය දැවීම ආපත්‍ති කාරණයක් බව. ඒ වගේම ජලය පිළිබඳ බමුණන්ගේ විශ්වාසය උද්දක පාරිශුද්ධය කියලා බ්‍රාහ්මණ සම්භාව්‍යතාවය පත් වෙනවා කියලා විශ්වාස කරා. ජලය හා බැඳුණු සංස්කෘතික වටිනාකම් ගැන කතා කරමු ඊළඟට. මිනිසා හා සම්බන්ධ විශේෂ අවස්ථාවලදී ජලය සුවිශේෂී අගයක් ගන්නවා. රාජාභිෂේකයේදී අතපෙන් වත් කිරීම, විවාහ මංගල උත්සවයේදී අතපෙන් වත් කිරීම. මරණයේදී පෙන් වඩා පින් අනුමෝදන් කිරීම. දානමේ කටයුතු වලදී පෙන් වැඩි. සුබ ගමනකදී පිරුණු දිය කලයක් හමු වීම සුබ පෙර නිමිත්තක් ලෙස ජනයා විශ්වාස කරා. ඒ පිළිබඳ කවියක් සැලෙනින් සන්දේශයේත් සඳහන් වෙනවා. ඒ වගේම සිංහල හා දමිළ අලුත් අවුරුද්දේ ජනයා මුලින්ම ගනුදෙනු කරන්න ලිඳත් සමග. නැකතට මුලින්ම ගෙට ගන්නේ ජලය. දේවස්ථානවල පැවැත්වෙන ආගමික උත්සවවලදී සිදු කරන දිය කැපීම මංගල්‍යය වැදගත් චාරිත්‍රයක් වෙනවා. ජලය කොතෙක් තිබුණත් ප්‍රයෝජනයට ගත හැකි ඉතා ස්වල්පයක් කියන එක අපි අහලා තිනවා. අපි දැන් බලමු එහෙම වෙන්නේ ඇයි කියලා. පෘථුවියේ තිබෙන මුළු ජල ප්‍රමාණය 97%ක් කරදිය. 3%ක් පමණයි මිරිදිය. එම 3%ෙන් වැඩි කොටසක් ද්‍රවීය අයිස් තට්ටුවල සහ ග්ලැෂියර් වල බැඳී තිබෙන බව ප්‍රයෝජනෙට ගන්න බෑ. මිනිසාට පහසුවෙන් ප්‍රයෝජනෙට ගත හැක්කේ විල්, ගංගා, ඇලදොල ආදී තියෙන මිරිදිය ජලය. පොළවේ මතුපිට ආසන්නයේ ඇති මිරිදිය ජලය. එය පෘථුවියේ මුළු ජල ප්‍රමාණයෙන් 0.03%ක් පමණ සුළු ප්‍රමාණයක්. එම ජල ප්‍රමාණයද පෘථුවියේ සමාන ලෙස පැතිරිලා ගිහින් නැහැ. ඒ නිසා මිනිසා උග්‍ර ජල හිඟයකට මුහුණ පානවා. අද වින විට ලෝක ජනගහනයෙන් බිලියන 2ක් පානීය ජල අර්බුදයෙන් පීඩාවට පත් වෙලා. ලෝකයේ කෙතරම් දියුණු වුණත් වර්ෂයකට ලෝකය පුරා 5000ක් පමණ අපිරිසුදු ජලය නිසා හටගන්නා කොලරාව, අතිශාරය, පාචනය වැනි රෝග නිසා මිය යනවා. මේ ඛේදනීය තත්ත්වයක්. ඒ වගේම ඉන් වැඩි පිරිසක් කුඩා ළමයි වීම තවත් භයානක තත්ත්වයක්. හොඳයි, අපි ඊළඟට ජලයේ ප්‍රයෝජන ගැන කතා කරමු. මිනිසාගේ පෞද්ගලික කටයුතු සඳහා ජලය අත්‍යවශ්‍යම දෙයක්. ඔබ දන්නවා, පානය සඳහා, පවිත්‍රතාවය, සනීප ආරක්ෂක කටයුතු සඳහා, ඒ වගේම කුෂිකර්මාන්තය සඳහා, විශේෂයෙන්ම බල ශක්ති උත්පාදනය, අතීතයේ සිට ප්‍රවාහන මාධ්‍යයක් සඳහා ජලය භාවිතා කරා. ඒ වගේම විශේෂයෙන් ගත්තහම ලංකාවේ පුජ්‍යලේකු දිනකට ප්‍රයෝජන ගන්න ජල ප්‍රමාණය ලීටර් 135ක්. එයින් ලීටර් 9ක් බීමට සහ ආහාර පිසීමට. සේදීම් කාර්ය සඳහා ලීටර් 13ක්. ස්නානය සඳහා ලීටර් 68ක්. අනෙක් කාර්යයන් සඳහා ලීටර් 45ක්. ওই විදියට ජලය ප්‍රයෝජනයට ගන්නවා මිනිසා විවිධ කටයුතු සඳහා, තමන්ගේ දෛනික ජීවිතය සඳහා වගේම විවිධ කටයුතු සඳහා. ඒ නිසා මෙය සීමිත සම්පතක් බැවින් ජලය කළමනාකරණය කිරීම ගැන කතා කළ යුතුමයි. ජලය කළමනාකරණය කියන්නේ මනාව පාලනයකින් ජලය පරිහරණය කිරීම. ජල කළමනාකරණය පිළිබඳ මුළු ලෝකෙටම ආදර්ශයක් දුන්නේ අපේ අතීත රජදරුවන් කියලා ඔබ දන්නවා. අහසින් වැටෙන එක දිය බිඳක්වත් මුහුදට ගලා යා නොදී රැකගත යුතුය. මහා පරාක්‍රමබාහු රජතුමා ඒකල ප්‍රකාශය අදටත් අපි සිහි කරන්නේ අභිමානයෙන්. ඒ වගේම ජල සම්පත පිළිබඳ දැනුම්වත් භාවයකින් හා දුරදක්නා නුවණකින් කළ ප්‍රකාශයක් බව අපට පැහැදිලි වෙනවා. එහෙමනම් ඒ අතීතයේ ජල කළමනාකරණයේ සදාතනික සංකේතය වන්නේ වැව. පරාක්‍රම සමුද්‍රය මහමුහුදක්සේ එදා මෙම අදත් කෙත් බිම් අස්වද්දනවා. පණ්ඩුකාභය රජතුමා, දේවානම්පියතිස්ස රජතුමා, මහසෙන්, වසඹ, ධාතු සේනාදී රජවරු වාරි තාක්ෂණයේ විශිෂ්ට නිර්මාණකරුවන්. අබේවැව, තිසාවැව, කලාවැව, මින්නේරියවැව අදටත් ගොවි ජනතාවට සහ කෘෂිකර්මාන්තයට ලැබෙන පිටිවහල අතිමහත්. ඒ වගේම තවත් චිරාත් කාලයක් දේශීය කෘෂිකර්මාන්තයට ප්‍රයෝජන ලබාගත හැකි අයුරින් ඒ කළමනාකරණය තිබීමද පුදුම දනවනවා. ජල කළමනාකරණය සම්බන්ධ මුල් ලෝටම ආදර්ශය සැපුවේ මෙරට අතීත පරපුර බව අභිමානයෙන් සිහිපත් කරන්න පුළුවන්. විදේශිකයන් පවා පුදුම වුණා. පරාක්‍රමබාහු රජතුමා ප්‍රකාශ කළ අයුරින් වැව්වල ආරක්ෂා වී තිබෙන්නේ වර්ෂා ජලය. කෙතරම් බියලි කාලගුණ කිව්වද මේ මහා වැව්වල ජලය සිඳී යන්නේ නැහැ. වාෂ්පීකරණය අවම කරන්න ඕලු නෙළුම් මානෙල් වැනි ජලජ ශාක පැතිරෙන්න ඉඩහැරියා. ඒවායේ පත්‍ර ජලය මත ඇතිරිල්ලක් වගේ පැතිරුණා. ඉන් ජලයේ සිසිල් බවත් රැකුණා. ජලජ ජීවීන්ට යහපත් පරිසරයක් නිර්මාණය වුණා. ඒ වගේම වැව් විහත්තාවේ ගස් කොම්මන් වැව දිගට පැතුරුණු ආකාරය ඔබට අදටත් දැක ගන්න පුළුවන්. වැවක් ආශ්‍රිතව පන්සලක් ඉදිකර වැවේ අයිතිය පන්සලට පැවරුවා. ඒ වැව ආරක්ෂා කිරීමේ උපක්‍රමයක් ලෙස. ඒ නිසා මෙදා වැවයි දාගැබයි ගමයි පන්සලයි යන මහා සංස්කෘතියක් ගොඩනැගුණා. එළමාර්ග දඟරාකාරයෙන් නිර්මාණය කළේ ජලය වැඩි වේලාවක් රඳවා ගන්න. ඔබ දන්නවා යෝදැල එහි බැස්ම සැතපුම්ගන අඟලයි. හිමින් ගලා යන නිසා උපරිම ඵලතාවයකින් ජලය භාවිතා කරන්න හැකි වුණා. එළමාර්ග දෙපස කුඹුක්ගස් වැව්වෙත් ජලයේ ගලා යන ජලයේ වාෂ්පීකරණය අවම කිරීමටත් එළ කණ්ඩිය සේදී යාමත් අවම කිරීම සඳහා. විශේෂයෙන්ම කුඹුක්ගසේ මූල පද්ධතිය එළකණ්ඩියට හොඳ ශක්තියක් වුණා. වර්ෂාවාදී කාලයේදී එළකණ්ඩිය සේදී ගියේ නැහැ. පාංශු කාදනය අවම වුණා. ඒ නිසා ජලාශවල රඳවාගත හැකි ජලධාරිතාව වැඩි වුණා. ඉතින් මේ ජල කළමනාකරණය ඉතාම වැදගත්. මේ හා සම්බන්ධ ක්‍රියාත්මක මට්ටමේ පවතින ව්‍යාපෘති කිහිපයක් තියෙනවා. රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මගින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ඉහළ ජලධාරා කළමනාකරණ ව්‍යාපෘති ආදී ගොඩක් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා අදටත්. එසේනම් දුවේ පුතේ, මේ පාඩම දියවර සිරිසර නමින් ගුවන්විදුලි වැඩසටහනක් විදියට දී ඇති ඔබේ පාඩම සංක්ෂිප්ත සාරාංශයක් විදියට අපි අද කතා කරේ. මෙමිගින් ඔබට හොඳ රචනාවකට කරුණු රැස් කරගන්න පුළුවන්. එහෙමනම් අපිට නියමිත ගුවන් කාලය නිමාවන බැවින් දියවර සිරිසර පාඩම මෙතනින් නතර කරනවා. ඔබ සැමට සුබ දවසක්. මම අකුරැස් අධ්‍යාපන කලාපේ සිංහල ගුරු උපදේශක HKY කොංගලේ.
ගුරු ගෙදර සම්බන්ධව ඔබට මතුවන ගැටලු සහ ඔබේ අදහස් පළ කිරීමට දැන් SMS සේවාවක් සක්‍රියයි. සිංහල විෂයට අදාළ පාඩම පිළිබඳව ඔබට ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් SIN හිස්තැනක් Q හිස්තැනක් ඔබේ ප්‍රශ්නය පැහැදිලිව සහ සරලව ඉංග්‍රීසි අකුරෙන් වෙනත් ආකාරයකින් කියන්නේ නම් සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ්. සිංග්ලිෂ් හෝ ටැංග්ලිෂ් වලින් ලියා 0.7.0.481.488 0.7.0.481.488 SMS කරන්න. ඔබට යම් අදහසක් හෝ යෝජනාවක් හෝ ඉදිරිපත් කරන්නට තිබේ නම් ඔබ කළ යුත්තේ ඉහත Q අක්ෂරය වෙනුවට C අක්ෂරය යෙදීමයි.
රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරුගෙදර.